සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආදිත්ත පරියායං වෝ භික්ඛවේ ධම්ම පරියායං දේසිතාමිතං සුනාත කතමෝච භික්ඛවේ ආදිත්ත පරියායෝ ධම්ම පරියායෝ වරං භික්ඛවේ තත්තාය අයෝ සලාකාය ආදිත්තාය සම්පංජලිතාය සජෝති භූතාය චක්ඛුන්ද්‍රියං සම්පලිමට්ඨං නත්මේව චක්ඛු විඤ්ඤේයේසු රූපේසු අනුභ්‍යංජනසෝ නිමිත්තංගාහෝ නිමිත්තස්සාදගතිතං වා භික්ඛවේ විඤ්ඤාණං තිත්තමානං තිත්තේය අනුභ්‍යංජනස්ස ගතිතානං වා තස්මින් තේ සමයේ කාලං කරෙය්‍ය ධානමේතං විජ්ජති යං දින්නම් ගතේනං අඤ්ඤතරං ගතින් ගච්ඡේය නිරයං වා තිරච්ඡාන යෝනිං වා ඉමං ඛාහං භික්ඛවේ ආදීනවං දිස්සා ඒවං වදාමිති පින්වත්නි අදත් පොය දවසේ කෙරෙන ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ සම්බෝධි යෝගාශ්‍රමයේ ශීලාදී ගුණවඩන පින්වතුන් බොහෝසයෙන් මේ භාවනා කටයුතු වලට කැමති එහි යෙදෙන පිරිසක් ඒ නිසා හැමදාම ධර්ම දේශනා කරනකොට භාවනා මාර්ගයේ පිළිබඳව කරුණ විස්තර කරමින් තමයි ධර්ම දේශනා කරන්න. අද ආදිත්ත සූත්‍රය කියන එකෙන් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ආදිත්ත පරියාය සූත්‍රය කියලා එකක් තියෙනවා. තුන් බෑ ජටලයන් දමනය කළා අවසානයේදී බුදුරජාණන් වහන්සේ ආදිත්ත පරියාය සූත්‍රය කියලා එකක් දේශනා කළා. ඒකේ තියෙන වෙනත් ක්‍රමයකට චක්ඛුං භික්ඛවේ ආදිත්තං ඔය විදිහට. මේකත් ආදිත්ත පරියාය ධර්මයක් තමයි නමුත් ඒ තුන් බෑ ජටිලයන්ට දේශනා කළ ධර්මයේ නෙවෙයි. භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉතාමත්ම වටින ධර්මයක් ඒ වගේම අස්කන්නාසාදී ඉන්ද්‍රියංගේ අසංවරය නිසා ඇතිවෙන මහ විපත ආදීනමය දක්වමින් දේශනා කළ සූත්‍ර දේශනාව. පැයක පමණ කාලයක් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනම හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා ඒ අනුව කටයුතු කරලා ගුණනුවණ දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු සාර්ථක කරගෙන ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට මහන්සි ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරන ආදිත්ත පරියායන් වෝ භික්කවේ ධම්ම පරියායන් දේශිතා තං සුනාත මහණෙනි නුඹලාට මේ ආදිත්ත පරියාය කියන ධර්ම පිළිවෙලක් ධර්ම ක්‍රමයක් දේශනා කරන එය හොඳින් අහන්න සවන් දෙන්න කියලා මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාරලා ඊට පසුව මෙහෙම දේශනා කරන කතමෝච භික්කවේ ආදිත්ත පරියායෝ ධම්ම පරියායෝ මේ ආදිත්ත පරියාය කියන ධර්ම පිළිවෙල ධර්ම ක්‍රමය මකද්ද මහණෙනි වරං භික්කවේ තත්තාය අයෝ සලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතාය චක්ඛුන්ද්‍රියං සම්පලි මට්ටං ඉතාමත්ම රත්තුන ගිනියං වෙච්ච ගින්දර වීසි වෙන යකඩ කූරකින් ඇස පිරිමදින එක හොඳයි. නත්තේම චක්ඛු විඤ්ඤේයේසු රූපේසු අනුභ්‍යංජනසු නිමිත්තක් ගාව. ඇසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව අනුභ්‍යංජන වශයෙන් නිමිත්තක් ග්‍රහණය කිරීම කියන මේ කාරණේට වැඩිය සත්තුන ගිනියම් මෙච්ච යකඩ කූරකින් ඇස පිරිමදින එක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාරන. අස්කන්නාසාදී ඉන්ද්‍රියන් නිසා පහළ වෙන කෙලෙස්වල භයානකකම ආදීන මේ තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ආරම්භ කළේ. මේ කියන මේ සත්වෙච්ච යකඩ කූරක් මේ පින්වතුන් දකලා ඇති කම්මල්වල එහෙම ලේ පාටට වෙන්න යකඩ රත් කරනම ඒ වගේ ලේ පාට වෙන්න ගිනියම් වෙච්ච යකඩ කූරක් ගැනයි මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ගිනිගෙන දිලිසෙන ලේ පැහැයගත්ත ඒ යකඩ කූරකින් ඇස පිරිමදින එක හොඳයි. ඒ වගේ යකඩ කූරකින් ඇස පිරිමැද්දොත් මොකද වෙන්නේ කියලා මේ ඕන කෙනෙකුට වැටහෙනවා. චුරුචුරු ගාලා හිටන් ඇස පිච්චිලා දුන් දාලා විනාශයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනෝ නත්තේව චක්කු විඤ්ඤේයේසු රූපේසු අනුභ්‍යංජනසෝ නිමිත්තග්ගාව. ඇසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වඩා අර කියන ලද කාරණය උතුම් කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ මොකද හේතුව? නිමිත්තස්සාද ගතිතං වා භික්කවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨේය අනුභ්‍යංජනස්සාද ගතිතං. ඒ නිමිත්ත ආශ්‍රය කරගෙන හෝ අනුභ්‍යංජනේ ආශ්‍රය කරගෙන හෝ මේ විඤ්ඤාණය සිත පිහිටා සිටිනු. තස්මින් චේ සමයේ කාලං කරෙය්‍ය, ඒ වගේ අවස්ථාවක කාලක්‍රියා කළොත් එහෙම තානමේතං විජ්ජතියං දින්නම් ගතේනම් අඤ්‍යතරං ගතින් ගච්ඡෙය්‍ය නිරයං වා තිරච්ඡානයෝ. නිරය හෝ තිරිසම් බව යන මේ ජාති දෙකෙන් එහෙකට යනවය කියන එක ඒ අනුව සිදුවෙන්නට පුළුවන්. ඉමං කෝහං භික්කමේ ආදීනමං දිස්වා එවං වදාමි. මහණනි, මේ ගැන සිදුවෙන මේ ආදීනවේ දැකලා මම මෙහෙම ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේ කාරණාව ගැන තව ටිකක් අපි සොයා බලනකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාරන්නේ නත්තේව චක්කු විඤ්ඤේයේසු රූපේසු අනුභ්‍යංජනසෝ නිමිත්තග්ගාව. මේ ඇසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වැඩිය හොඳයි අර කලින් කියාපු හැටියට ගිනිගෙන දිලසෙන රත් වෙච්ච යකඩ කූරකින් ඇස පිරිමදින එක. නිමිත්ත ග්‍රහණේ අනුභ්‍යංජන ග්‍රහණේ කියලා දෙකක් තියෙනවා. දැන් ඇසට හමු වෙන රූපයන් පිළිබඳවයි මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. මේන් ප්‍රධානම එක තමයි ස්ත්‍රී පුරුෂ රූපය. ස්ත්‍රියක් දැක්කොත් මේ ස්ත්‍රියක් කියලා සුභ වශයෙන් ආත්ම වශයෙන් ස්ථිර වශයෙන් සම්පූර්ණයෙන්ම හිතින් අල්ලගන්නවා. ඒකට කියනවා නිමිත්තක් ග්‍රහණය කියලා. උපමාවට පෙන්වන්නේ කිඹුල ගොදුරක් ගත්තා වගේ කියලා. කිඹුල ගොදුරක් ගත්තාම සම්පූර්ණයෙන්ම අල්ලගන්නවා. ඒ වගේ මේ ස්ත්‍රියක්ය මේ පුරුෂයෙක්ය ආදී වශයෙන් නිමිත්ත ග්‍රහණය. නමුත් ඒක සොයා බලනකොට එහෙම එකක් නැහැ. එක්ක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු ප්‍රධාන සමූහයක් තියෙනම එහෙම නැත්නම් කෙස්ලම් නියදත්තාදී මේ කුණඹ කොටස් සමූහයක් තියෙනවා. ඒ මිසක් මේ ස්ත්‍රියක්ය පුරුෂයෙක්ය කියලා අරගන්නට දෙයක් එතන නැහැ. නමුත් අරගන්නවා. සම්පූර්ණම ඒ රූපයක් අල්ලා ගන්න එක තමයි නිමිත්ත ග්‍රහණය කියන්නේ. අනුභ්‍යංජන ග්‍රහණය කියන්නේ කොටස් අල්ලා ගන්නවා. ඒ ස්ත්‍රී පුරුෂාදීන්ගේ කේශ කලාපය හොඳයි, පාට හොඳයි, අතපය හොඳයි, කතා බස් කිරීම හොඳයි, මුහුණ හොඳයි, ඇද්දක හොඳයි, ඔය විදිහට කොටස් කොටස් වශයෙන් අල්ලා ගන්න එකට කියනවා අනුභ්‍යංජන වශයෙන් ගැනීම කියලා. හරියට ඒක මේ කූඩල්ල අල්ලා ගන්නවා. කූඩල්ල එක තැනක් අල්ලා ගන්න. ඒ වගේ මේ අනුභ්‍යංජන වශයෙන් ස්ත්‍රී පුරුෂාදීන්ගේ යම් යම් කොටස් හේසාදී කොටස් අත්පා ආදී කොටස් වරණය ආදී මේ සුළු කොටස් අල්ලගන්න එකට කියනවා අනුභ්‍යංජන වශයෙන් ගන්නවා කියලා. නිමිත්තග්‍රහණය කියන්නේ සම්පූර්ණයෙන්ම එකට අල්ලාගෙන මේ ස්ත්‍රියක් පුරුෂයෙක් ආදී වශයෙන් අල්ලාගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඇසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව එහෙම නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වඩා හුඟක් හොඳයි ගිනිගෙන දිලසෙන රත් වෙච්ච ලේ පාට යකඩ කූරකින් ඇස පිරිමදින එක කියලා. ඒ ඇස පිරිමදීමෙන් ඔහු මරණයටපත් වෙන්න පුළුවන්. නමුත් මේ නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගැනීම හේතු කොටගෙන අනන්ත කාලයක් තිස්සේම සසර දුක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අරිට වැඩිය මේක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරයි. ඊළඟට තව කාරණයක් මෙතන දේශනා කරනවා. නිමිත්තස්සාද ගතිතං වා භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨෙය්‍ය අනුභ්‍යංජනස්සාද ගතිතං වා. ඒ කලින් කියාපු හැටියට ඒ නිමිත්තට ගැති වෙලා බැඳිලා හෝ විඥානේ ඇති වෙනවා. අනුභ්‍යංජන වශයෙන් ගත්තාම ඒකට බැඳිලා ගැති වෙලා විඥානේ පහළ වෙනවා. මේ දෙයාකාරයෙන්ම විඥානේ පහළ වෙනවා සිත පවතිනවා. නිමිත්ත වශයෙන් ගත්තාම ඒක අල්ලාගෙන හිත පවතිනම අනුභ්‍යංජන වශයෙන් ගත්තාම ඒක අල්ලාගෙන හිත පවතිනවා. තස්මින්කේ සමයේ කාලං කරෙය්‍ය. ඉතින් ඒ වගේ වෙලාවකට කවුරු හරි කාලක්‍රියා කළොත් ථානමේතං විද්‍යතියං බින්නම් ගතීනම් අඤ්‍යතරං ගතින් ගච්ඡෙය්‍ය නිරයං වා තිරච්ඡාන යෝනිං වා. මෙන්න මේ කාරණේ විද්‍යමාන වෙනවා. ඒ වගේ අවස්ථාවේදී කාලක්‍රියා කළොත් එහෙම නිරයට යනමය තිරිසං යෝනියට යනවය කියන එක මෙන්න මේක තමයි විද්‍යමානයි. ඉමං කාහං භික්ඛවේ ආදීනමං දිස්වා එවං වදාන. මහණෙනි මෙන්න මේ ආදීනම දැක්කලා. මොකද්ද? ඇසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් අරගෙන ඉන්න අවස්ථාවේ බැරි වෙලාවක් කාලක්‍රියා කළොත් එහෙම නිරේට තිරිසං භවට යනවා කියන එක සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි ආදීනව. මෙතන විඥාණං කියන්නේ කර්ම විඥාණය කියන එක. සබ්බ සත්තානං හි භවංගේ නේම කාලක්‍රියා හෝති. මේ සියලුම සත්‍යයන් කාලක්‍රියා කරන්නේ බුදුරජාණන් වහන්සේ මහරහතුන් වහන්සේලා ආදී හැම කෙනෙක්ම භවංග සිත කියන එක. චක්කුද්වාරම්හි ආපාතගතේ ආරම්මනේ රත්තචිත්තං වා දුට්ඨචිත්තං වා මූලචිත්තං වා ආරම්මන රසං අනුභවිත්තා භවංගං ඕතර. මේ අසට රූපයක් හමු වුණාම ඒ අරමුණ පිළිබඳව ඇලීම හෝ ගැටීම ඇති වෙනවා. මුලා වීම හෝ ඇති වෙනවා. එහෙම වෙලා හිටන් අරමුණු රස විඳලා හිටන් භවංගයට බහිනවා. අන්න එහෙම භවංගයට බැස්සහම කාලක්‍රියා කළොත් එහෙම නිරයට හෝ තිරිසං ලෝකයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කර වදාරන. මේ චක්කුද්වාරය පිළිබඳ ඉතින් මේ දේශනාවේ හැටියට ඊටාම භයානකයි. චක්කු විඤ්ඤායේ ස්වરૂපේසු ඇසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගැනීම ඊටාම භයානකයි. මේ පණ තියෙන අවස්ථාවේ නෙමෙයි. මේක පුරුදු වෙලා තිබිලා මරණ මොහොතේ යම්කිසි දර්ශනයක් සිතින් අරගෙන ඒක නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් අරගෙන ඉන්න අවස්ථාවේ මරණයට පත් වුණොත් එහෙම නිරයට හෝ තිරිසම්භවට යනවා. එතෙන්දි තමයි මේක ඉතාමත්ම භයානක. ජීවත් වෙන්නකොටත් එහෙම. ඒ නිසා අන්න එතෙන්ට යන්න නොදී මේක පාලනය කර ගැනීම තමයි කරන්නට තියෙන්නේ. මේ විදිහට චක්ඛුද්වාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. මේ හැම එකක් ගැනම දේශනා කළා. ඒක සරල වශයෙන් ඇසට හමු වෙන රූප දර්ශනයන් පිළිබඳව නිමිති වශයෙන් ගන්නවට අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වඩා රත් වෙලා ගිනිගෙන දිලිසෙන ලේ පැහැති යකඩ කූරකින් ඇස පිරිමදින එක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊට වැඩි භයානකයි මේ නිමිති වශයෙන් ගැනීම අනුභ්‍යංජන වශයෙන් ගැනීම. ඔය සමහර භික්ෂුන් වහන්සේලා සමහර තාපසය ආසින් ගමන් කරනකොට ස්ත්‍රී පුරුෂාදීෙහි නිමිති වශයෙන් අරගෙන ධානෝලින් පිරිහිලා ගුණෝලින් පිරිහිලා ගිහි බවට පත් වෙලා අවිද්‍ය තමන්ගේ ජීවිත විනාශ කරගෙන තියෙනවා. මේ ආදීනමේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් දකිනම දැකලා තමයි මේ දේශනා කරන්නේ. ඉතින් මේක රූපේ නෙමේ වරද තියන්නේ තමන්ගේ. මොන විදිය රූපයක් වුණත් තමන් ඒක යෝනිසෝ මනසිකාරයේ පිහිටවාගෙන හිටියානම් ඒකෙන් ගැලවීම තියෙනවා. අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කළා නම් එතන ගැලවීම තියෙනවා. එතකොට නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගැනෙන්නේ නැහැ අර විදියට කළාම. අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. කේසාලෝමානකා දන්තාදී වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ධාතු වශයෙන් මෙනෙහි මේ විදියට ගත්තහම යෝනිසෝ මනසිකාරයෙන් මේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ හැටියට ඒකෙන් ගැලවෙන්න බේරෙන්න පුළුවන්. ඒකට උදාහරණ කතාවක් වශයෙන් ඉස්සර අනුරාධපුරේ වැඩ සිටිය මහා තිස්ස කියලා හාමුදුරු නමක් භාවනා කරනවා. උන්වහන්සේ කැලෑපාරකින් තනියම වඩිනවා. මේ අවස්ථාවේදී තම ස්වාමියා සමග දබර වෙච්ච කාන්තාවක් තනියම මේ පාරේ ස්වාමීන් වහන්සේ වඩින ඉදිරිපසට එනවා. මේ කවුරුත් නැති අවස්ථාවේ මේ කාන්තාව ස්වාමීන් වහන්සේ පොළඹවා ගැනීමේ අදහසින් මහහයියෙන් හිනා වුණා. උන්වහන්සේ බැලුවා කවුද මේ මහ වනයේ හිනහබෙන්නේ කියලා. බැලුවා මේ කාන්තාවගේ දට්ටික තමයි දැක්කේ. උන්වහන්සේ අට්ටික සංඥාව කියන එක වඩලා පුරුදු වෙච්ච ස්වාමීන් වහන්සේ නම. ඒ දකිනකොටම උන්වහන්සේට හැඟීම යෝනිසෝ මනසිකාරයේ පහළ වුණා. මේ ස්ත්‍රියක් නෙමේ පුරුෂයෙක් නෙමේ මේ ඇටකටු රාශියක් ඇට සැකිල්ලක් තමයි මේ තියෙන්නේ කියලා. ඒ අනුව යෝනිසෝ මනසිකාරයේ යොදන උන්වහන්සේ රහත් වුණා. ටික වෙලාවක් යනකොට අර කාන්තාවගේ ස්වාමියා මෙයාව හොයාගෙන එනවා. ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා මේ පාරේ මේ විදිහේ කාන්තාවක් ගියාද කියලා. මේ කාන්තාවක් කියන එක නම් මම දන්නේ නැහැ. ඇටසැකිල්ලන් නම් මේ පාර ගියා කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා. අන්න එතන යෝනිස මනසිකාරය යෙදුණා. ඒ නිසා ඒකෙන් උන්වහන්සේට ගැළපී. ඒ වගේම නාගසමාල කියලා හාමුදුරණමක් පිණ්ඩපාත වඩිනකොට උන්වහන්සේට දකින්න ලැබුණ පාර ඉදිරියේ බලනකොට ලස්සන කාන්තාවක් මිහිරි අඬින් ගියේ කියා නටනවා. උන්වහන්සේ භාවනා යෝගී ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ කල්පනා කළා මේ ආත්මා ආදී සෙලවෙන හැටි. හිතේ බලයෙන් වායෝ ධාතුවේ බලයෙන් චිත්තජ වායෝ ධාතුවේ හේතුවෙන් මේවා ඇති වෙන නැති වෙන හැටි කියලා ඒ දිහා බලා ඉඳලා උන්වහන්සේත් රාත්තුන. එතන යෝනිස මානසිකාරය යෙදුණා. ඒ වගේ මේ යෝනිස මානසිකාරය යෙදුනහම මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඒ යෝනිස මානසිකාරය නැතුව මේ ස්ත්‍රියක්ය පුරුෂයෙක්ය ආදී වශයෙන් නිමිත්තක් ග්‍රහණය අනුභ්‍යංජන ග්‍රහණය ගන්නවට වැඩිය හොඳයි. ගිනිගෙන දිලිසෙන ලේපාට යකඩ කූරකින් ඇස පිරිමදින එක කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා. ඔය පළවෙනි කාරණ. වරං භික්ඛවේ තින්නේන අයෝ සංකුණා ආදිත්තේන සම්පජ්ජලිතේන සජෝති භූතේන සෝතින්ද්‍රියං සම්පලිමත්ත නත්තේව සෝත විඤ්ඤයේසු සද්දේසු අනුභ්‍යංජනසු නිමිත්තග්ගා. ඊළඟට සෝතද්වාරයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒක තේරුම මෙහෙමයි. මහණෙනි කනට ඇහෙන ශබ්ද පිළිබඳ සෝත විඤ්ඤයේසු සද්දේසු කියන්නේ එකයි. කනට ඇහෙන ශබ්ද පිළිබඳව අනුභ්‍යංජන වශයෙන් නිමිති වශයෙන් ගන්නමාට වැඩිය හොඳයි. තින්හේන අයෝසංකුණා ආදිත්තේන සම්පජ්ජලිතේන සජෝති භූතේන සෝතින්ද්‍රියං සම්පලිමට්ටං. තින්හේන අයෝසංකුණා කියන්නේ උලකින් යකඩ උලක් තියෙනවා. මේක අර කම්මලේ රත් කරපු යකඩ වාගේ රතර රතේ ලේ පාටට රත් වෙච්ච එක. ඒ යකඩ උලක් අරගෙන කාන්සි දුරවලට අණිනව අනිත් පැත්තෙන් පසාගෙන බලන්න මොන විදි එකක්ද කියලා. අර ගිනිගෙන දිලිසෙන රත් වෙලා තිබෙන ගිනියම් වෙලා තිබෙන යකඩ උලක් අරගෙන හිටන් මේ කනට අණිනව කණේ අනිත් පැත්තෙන් පසාර වෙනවා. ඉතින් කොහොමද යක් වෙයිද? අර කම්මල් වල රත් කරන්න වගේ ලේ පාටට රත් වෙච්ච යකඩ උලක් අරගෙන කනට ඇන්නොත් අනිත් පැත්තෙන් මතුවෙන්න දුන් දදා චුරු චුරු ගගා හිටන් සේරම පිච්චලා මැරිලා යාවි. ඉතුරු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනම මේ ඇසට හමු වෙන ශබ්ද ධර්මය, කනට හමු වෙන ශබ්ද, සෝත විඤ්ඤයේසු සද්දේසු, කනට හමු වෙන කනට ඇසෙන ශබ්දයන් පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වඩා හොඳයි. අර විදිහ ගිනිගෙන දිලිසෙන රත් වෙන සත්වෙච්ච ලේ පාට වෙච්ච යකඩ උලකින් කංසි දුරට අණිනව අනිත් පැත්තෙන් පසාර වෙන්න කියලා. මොකද එහෙම වුණාම ඒ පුජ්‍යලයා මරණයටපත් වෙයි. ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ. නමුත් සෝත විඤ්ඤාය කියන මේ කණින් ගත යුතු ශබ්දයන් පිළිබඳව අනුභ්‍යංජන වශයෙන් නිමිත්ත ග්‍රහණ වශයෙන් ගත්තනම් අයිති වැඩිය භයානකයි. දැන් කලින් කොටසදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නිමිත්තස්සාද ගතිතං වා භික්කවේ විඤ්ඤාණං චිත්තමානං චිත්තේය අනුභ්‍යංජනස්සාද ගතිතං. මේක ඔක්කොටම මේ කොටස් වලට සමානයි. නිමිත්තට හෝ අනුභ්‍යංජනත වලට හෝ ගැති වෙලා මේ විඥානේ පිහිටා සිටිනවා. එහෙම ඉන්න අතරතුරේ බැරි වෙලාමත් කාලක්‍රියා කළොත් එහෙම මෙන්න මේ කාරණේ විද්‍යමාන වෙනවා. මොකද්ද? එක්ක නිරයට යනවා, එක්ක තිරිසන් ජාතියට යනවා. මේ දෙකෙන් එකකට යනවා. මෙන්න මේ ආදීනවේ දැකලා මහණෙනි මම මේ විදියට ප්‍රකාශ කරනවා. ඔය සෝත විඤ්ඤය ධර්මයන් පිළිබඳව ඔය විදියට දේශනා කරු. මේ වෙනත් තැන්වල දේශනා වගේ නෙමෙයි මේ ආදිත්ත පරියාය ධර්ම ක්‍රමය බුදුරජාණන් වහන්සේ මහා භයානක හැටියටම හිතන්න දේශනා කළා කියලා. මේකේ අති භයානකකමම දේශනා කළා කියලා. මේ දෙවෙනි කාරණයේ මේ කනට හමු වෙන ශබ්දයන් පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වැඩිය හොඳයි ගිනිගෙන දිලිසෙන ලේ පාට වෙච්ච යකඩ උලකින් කන්සිදුරට අණිනව අනිත් පැත්තෙන් පසාර වෙලා යන ඒක උතුම් කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ මොකද ඒකෙන් ඒ පුජ්‍යලයා මැරෙන එකයි වෙන්නේ. ඒ වගේ නෙමේ ඇසට හමු වෙන සද්දයන් පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගත්තහම ඒකෙන් අනන්ත කාලයක් තිස්සේ මේ සසර දුක් විඳින්නට සිද්ධ වෙනවා. කෙලවරක් නැති කාලයක් තිස්සේ සසර දුක් විඳින්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඒ නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වඩා හොඳයි අර විදියට ගිනිගෙන දිලිසෙන ලේ පාට යකඩ උලකින් කන් සිඳුරට අණිනව අනිත් පැත්තෙන් පසාරුගෙන කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඔය සෝතද්වාරයේ පිළිබඳව දේශනා කරපු හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා වරං භික්කමේ තින්නේන නිඛාදනේන ආදිත්තේන සම්පජ්ජලිතේන සජෝති භූතේන. මේ විදිහ එහෙකින් ඝානේන්ද්‍රියං සම්පලිමට්ඨ නත්තේව ඝාන විඤ්ඤේසු ගන්ධේසු අනුභ්‍යංජනස නිමිත්තග්ගා ගාන විඤ්ඤාය කියන්නේ නාසයට ආග්‍රහණය කළාම දැනෙන ගන්ධය සුවඳ. ඒ නාසයෙන් ඝාණයෙන් දත යුතු ගන්ධයන් පිළිබඳව අනුභ්‍යංජන වශයෙන් නිමිති වශයෙන් මෙහෙම ගන්නාට වැඩිය හොඳයි තින්නේන නිඛාදනේන ආතිත්තේන ඝානේන්ද්‍රියං සම්පලිමට්ඨ ගිනිගෙන දිලිසෙන අර වගේ ලේ පාට වෙච්ච රත් වෙලා තියෙන නියනකින් නහයට ඇනලා හිටන් ගලවලා දමන එක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේ ආදිත්ත පරියාය දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ කාරණා ඊටාම භයානක හැටියට පෙන්නලා බොහොම බරහැටියට දේශනා කළා. ගාන විඤ්ඤයේ සුගන්ධේසු නාසයට දැනෙන ගඳ සුවඳ අපි සරල වශයෙන් ගත්තාම මේ නාසයට දැනෙන ගඳ සුවඳ පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නමට වැඩිය හොඳයි ගිනිගෙන දිලසෙන තියුණු නියනකින් නැහැය කපල ගලවා දමනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ හැම කාරණයකදීම අර මුලින් විස්තර කළ ටික තියෙනවා. ඒ මොකද නිමිත්තස්සාද ගතිතං වා භික්කමේ විඥානං තිට්ඨමානං තිට්ඨේය අනුභ්‍යංජනස්සාද ගතිතං. මේ නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගත්තාම සිත ඒක අල්ලාගෙන පවතිනවා. ඒකට ගැති වෙනවා. ඒක අල්ලාගෙන වාසය කරනවා. එහෙම ඉඳෙද්දී බැරි වෙනාමත් කාලක්‍රියා කළොත් එහෙම නිරය තිරිසං කියන මේ දෙකෙන් එහෙකට යනම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ ආදීනමේ දකලා මහණෙනි මම මේ විදියට ප්‍රකාශ කරන්නේ. බුදුරජාණන් වහන්සේට බුදු නුවණින් දකින්නට ලැබෙනවා මේ ආදීනමය. සත්‍යයන් මේ විදියට රූප ශබ්ද ආදීෙහි ඇලිලා ගැලිලා බැඳිලා මේ නිරයට තිරිසං යෝනියට යන හැටි බුදුරජාණන් වහන්සේට දකින්නට ලැබෙනවා. එනිසා මෙන්න මේ ආදීනවය දැකලා තමයි මහණෙනි මම මේ විදියට ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තුන්වෙනි එක වරං භික්කවේ තින්හේන කුරේන ආදිත්තේන සම්පජ්ජලිතේන සජයති භූතේන ජීවහින්ද්‍රියං සම්පලිමත්තං නත්තේව ජීවහා විඤ්ඤයේසු රසේසු අනුභ්‍යංජනසු නිමිත්තග්ගාහු. මහණෙනි දිවට දැනෙන රස ජීවේන්ද්‍රය කියන්නේ දිවනම දිවට ගැටෙන රසයන් පිළිබඳව අනුභ්‍යංජන වශයෙන් නිමිති වශයෙන් ගන්නවට වඩා හොඳයි තියුණු පිහිය කියන අර විදියට ගිනිකෙන දිලිසෙන ලේ පාට වෙලා රත් වෙලා තියෙන තියුණු පිහියකින් දිව කපා දානම කියන එක හොඳයි. මේ පින්වුතුන්ට වැටහෙනවනේ අර ගිනිකෙන දිලිතෙන තියුණු පිහියක් අරගෙන දිව කපා දැම්මොත් මොකද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාරන දිව කපා දාන එක හොඳයි. මොකද නත්තේම ජීවහා විඤ්ඤයේසු රසේසු අනුභ්‍යංජනසෝ නිමිත්තග්ගාහු. ඒ ජීවහා විඤ්ඤය කියන දිවට දැනෙන රසයන් පිළිබඳව අනුභ්‍යංජන වශයෙන් නිමිත්තග්‍රහණ වශයෙන් අරගෙන ඒව ඇලෙනවට බැඳෙනවට ගැති වෙනවට වඩිය හොඳයි සියුණු රත්තලා ගිනිගෙන දිලිසෙන පිහියකින් දිව කපල දාන එක කියලා බුදුරජාණන් වහන්සේ වදාරන එක හොඳයි අරිට වැටිය. මොකද මෙතෙන්දිත් අර විදිහම තමයි ජීවහා විඤ්ඤයේසු රසේසු අනුභ්‍යංජන වසයෙන් වූ නිමිත්ත ග්‍රහණ වසයෙන් ගන්නකොට සිත ඒකට බැඳිල පවතිනවා. නිමිත්තස්සාද ගතිතංවා භික්කවේ විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨේති. අනුභ්‍යංජනස්සාද ගතිතංවා. ඒ නිමිති වශයෙන් හෝ අනුභ්‍යංජන වශයෙන් හෝ ගත්තාම සිතේක බැඳී පවතින. මේ ජීවහාවින් දිවෙන් දතේතු රසයන් පිළිබඳවත් එහෙම තමයි. ඒක ගැති වෙලා බැඳිලා ඇලිලා පවතින. අන්නේ වෙනාඹට කාලක්‍රියා කළොත් එහෙම ප්‍රතිඵල දෙකක් තියෙනම එක්ක නිරයට යනම එහෙම නැත්නම් තිරිසන් ජාතියට යන මෙන්න මේක තමයි ප්‍රතිඵලය. ඉමං පාහං භික්කමේ ආදීනවං දිස්සයවං වදා. මහණෙනි මෙන්න මේ ආදීනමේ දැකලා තමයි මම මේ විදියට ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා වරං භික්කවේ තින්හාය සත්‍තිය ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතාය කායින්ද්‍රයන් සම්පලිමට්ටං නත්තේව කාය විඤ්ඤේයේතු පොට්ටබ්බේසු අනුභ්‍යංජනසු නිමිත්තක් ගාව. ඒ කයින් දත යුතු පොට්ටබ්බ කියන කයේ සැපෙන අරමුණු පිළිබඳව නිමිත වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වැඩිය හොඳයි අර වගේම ලේ පාට වෙන්න ගිනියම් වෙච්ච තියුණු සැතකින් ආයුධයකින් මේ කය ඇහැල ඇහැල දාන. කය ඇහැල දාන. ගිනිගෙන දිලසෙන ආයුධයක් අරගෙන හිටන් මේ කය ඇහැල දාන එක හොඳයි. මොකද ඒ විදියට වුණොත් ඒ තැනත්තා මහ දුකකට පත් වෙලා හිට මරණයට පත් වෙනවා. ඒ වගේ නෙමෙයි. අනුභ්‍යංජන වශයෙන් නිමිති ගත්තත් එහෙම. ඒ තැනත්තා අනන්ත කාලයක් මුළුල්ලෙහි ඒ හේතුකටගෙන දුකට පත් වෙනවා. නිරය තිරිසං වශයෙන් උත්පත්ති ලැබෙනවා. අර කාරණේ මෙතනත් එහෙමම තමයි. නිමිත්තස්සාද ගතිතං වා භික්කවේ විඤ්ඤාණං කිට්ඨමානං කිට්ඨෙය අනුභ්‍යංජනස්සාද ගතිතං වා. ඒ නිමිති අල්ලාගෙන හෝ අනුභ්‍යංජන අල්ලාගෙන හෝ මේ විඤ්ඤාණය හිටිනවා. විඤ්ඤාණය පවතිනවා. රාග වශයෙන් හෝ ද්වේෂ වශයෙන් හෝ මෝහ වශයෙන් හෝ කෙලෙස් වශයෙන් මේ නිමිත්ත අල්ලාගෙන අනුභ්‍යංජන අල්ලාගෙන හිත පවතිනවා. තින් අන්නේ මෙලාවට කාලක්‍රියා කළොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාරනම එයාට ලැබෙන්නේ එක්ක නිරය එක්ක තිරිසන් ජාතිය. මේ දෙකෙන් එකකට තමයි යන්නේ කියලා. ඒ නිසා කායේ හැපෙන අරමුණු පිළිබඳව පොට්ටබ්බ පහස පිළිබඳව නිමිති වශයෙන් අනුභ්‍යංජන වශයෙන් ගන්නවට වැඩිය හොඳයි ගිනිගෙන දිලසෙන තියෙනු ආයුධයකින් කය හැමතැනම ඇහැල ඇහැල දාන එක කියලා බුදුරජාණන් වහන්සේ වදාගන්න. මේ කාරණා පහම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉතාම භයානක හැටියට දේශනා කළා. වෙන කොතනවත් නෑ මේ වගේ දේශනාවක්. ඉතාම භයානක හැටියට අසන්නන්ට නුවණැති අයට ඉතාමත්ම භය උපදවන හැටියට මේ ආදිත පරියාය දේශනාව බුදුරජාණන් වහන්සේ කළා. චක්කු සෝත ඝාන ජීවා කාය කියන මේ පහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දන් දේශනා කළා. වරං භික්ඛවේ සොත්තං සොත්තං භික්ඛෝපනං භික්ඛවේ වංජං ජීවිතානං වදාමි අඵලං ජීවිතානං වදාමි මෝමුහං ජීවිතානං වදාමි නත්තේව තතහරූපේ විතක්කේ විතක්කේ. දැන් ඇස කන නාසය දිව ශරීරය කියන පහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. මේ හයවෙනි දරටුව ගැන තමයි දේශනා කරන්නේ. වරං භික්ඛවේ සොත්තං. සොත්තං කියන්නේ මේ නිදා ගැනීම කියන එක. ඔළුවේ හිටන් පොරවාගෙන නිදා ගන්නවා. මහණෙනි, ඔළුවේ හිටන් පොරවාගෙන හෝ නිදා ගන්න එක හොඳයි. සොත්තං කෝ පනාහං භික්ඛවේ වංජං ජීවිතානං වදාමි. මහණෙනි, මෙහෙම නිදා ගන්නවා කියන එක ජීවිතයක වඳ බව තමයි කියන්නේ. ජීවිතේ වඳ බව. දැන් කෙසල් ගසක් වඳ බහිනවා කියන්නේ කැනක් නැහැ. වඳ ගැහණිය කියන්නේ දරුවන් නැහැ. ඒ වගේ තමයි මේ නින්දට වැටෙනවායි නිදා ගන්නවායි කියන එක මේ ජීවිතයේ වඳ බව. අපලං ජීවිතානං වදාමි. ජීවිතේ නිෂ්ඵල වීමක් තමයි නිදා ගන්නවා කියන්නේ. මෝමුහං ජීවිතානං වදාමි. සම්පූර්ණයෙන් මොලාවටපත් වීම. ඒ කාරණා එහෙම වුණත් නත්තේව තතාරෝපේ විතක්කේ විතක්කේ. ඇහැරිලා ඉදර නොයෙක් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ආදී මේ විතර්ක කරනවට වඩා නිදාගෙන ඉන්න එක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. බලන්න මේ දේශනාවේ විශේෂ දේශනාව. මේ නින්ද හොඳයි. හොඳයි කියන්නේ නින්දට වැටුණාම නොයෙක් විතර්ක කරන්නේ නැහැ. රාග දෝෂ ආදී වශයෙන් විතර්ක කරන්නේ නැහැ. නමුත් නින්ද කියන එක වඳ බවක් ජීවිතයේ. ජීවිතේ වඳ වීමක් තමයි වඳ බවක්. ජීවිතේ නිෂ්ඵල වීමක්. ජීවිතේ මොළාවටපත් වීම. ඒ වුණත් නොඒකාකාර කාමාදී විතර්කයන් කරනවට වැඩිය, එහෙම විතර්ක කරමින් ඉන්නවට වැඩිය නින්ද හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කරා. දැන් මේ දොරටු හය පිළිබඳව දේශනා කළා. මෙතෙන්දිත් අර කාරණේ මෙහිම තමයි. ඒ ගැන විතර්ක කරමින්, කල්පනා කරමින්, නිමිති අනුභ්‍යංජන අරගනිමින් ඒ ගැන බැඳිලා ඉන්නකොට කාලක්‍රියා කළොත් එහෙම එයාට හම්බෙන්නේ නිරය හෝ තිරිසන් බව තමයි. මෙන්න මේ ආදීනමේ දැකලා තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අස්කන්නාසාදී දොරටු වලට රූපාදී අරමුණු ගැටෙන විට ඒව රාගාදී වශයෙන් ගැනීමේ ආදීනමේ තමයි මෙතෙක් දේශනා කළේ. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහ ධර්ම කියන එකත් එක්ක මේ අරමුණු ගැටුණහම රාගාදී වශයෙන් අල්ලගත්තහම මොකද වෙන්නේ? මහා ලොකු ආදීනවයක් එතන තියෙනවා. මොකද්ද ආදීනවය? නිරයට හෝ තිරිසම්බවට යනවා. මේක මේ සාමාන්‍ය ජීවිතයේදී තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. නමුත් අපේ ජීවිතයේ අවසානයේ මරණ මොහොත ගැන ඩිංගක් හිතලා බැලුවොත් ඒ වෙලාවට තමන්ට ලැබෙන අරමුණක් පිළිබඳව නිමිති ගත්තොත් අනුභ්‍යංජන ගත්තත් එතකොට පණ ගියත් එහෙම කෙලින්ම යන්නේ තිරිසන් ලෝකයට හෝ නිරයට තමයි. මේකයි මේකේ තියෙන භයානකම. මේ විදිහේ මේ කාරණා පිළිබඳව භයානකත්වය බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කරා. සබ්බං සුනාති සෝතේන සබ්බං පස්සති චක්ඛුනා නච දිට්ඨං සුත්තං ධීරෝ සබ්බං උද්ධිතු මරහති. තේර ගාථාවේ අපිට අවමාදයක් කරලා තියෙනවා මේ සතාංගල ගාථාව. සබ්බං සුනාති සෝතේන. කනට ඔක්කොම අඬ ඇහෙනවා. හොඳ එකත් ඇහෙනවා නරක එකත් ඇහෙනවා. සබ්බං පස්සති චක්ඛුනා. ඇහැටත් හොඳ දේත් පේනවා නරක දේත් පේනවා. ඒක නියමයක් නෑ. මොනවාරි හොඳ නරක දේවල් ඔක්කොම ඇහැට පේනවා. එහෙම වුණත් ඥානමන්තයා දකින දේවල් ඇහෙන දේවල් සේරම උරා ගන්න හොඳ නැහැ. ඒක වටින්නේ නැහැ, සුදුසු නැහැ. තමන්ට අවශ්‍ය දේ පමණයි ගන්න. අර හංසයා දියෙන් කිරි බේර ගන්නම කියලා තියෙනවානේ. දියෙන් කිරි වෙන් කරගෙන බොන හංසයා. ඒ වගේ අපේ කන්වලට ඔක්කොම ශබ්ද ඇහෙනම, ඇහැටත් ඔක්කොම රූප දර්ශනේ වෙනම, නමුත් ඔක්කොම අපි ගන්න හොඳ නැහැ. තේරෙම උරා ගන්න හොඳ නැහැ. තමන්ට අවශ්‍ය වෙන දේ, ප්‍රයෝජනවත් වෙන දේ පමණයි ගන්න තියෙන්නේ කියලා තමයි ඒ ගාථාවෙන් සඳහන් වෙන්නේ. යං පත්තති නතං දිට්ඨං යං දිට්ඨං කං පත්තති අපත්තං භජ්ජතේ මුල්ලෝ භජ්ජමානෝ නමුච්චති. මේ ගාථාවෙනුත් අය බුදුරජාණන් වහන්සේ වදාළ කාරණා ගැන තමයි විස්තර වෙන්නේ. යං පස්සති යම් මිස්ත්‍රී පුරුෂාදී රූපයක් විපරීත සංඥාවෙන් දකිනවා. අනිත්‍යාදී වශයෙන් නෙමෙයි විපරීත සංඥාවෙන් දකිනවා. නතං දිට්ඨං ඒ රූපේ විපරීත සංඥාවෙන් ගත්ත මිසක් ඒක ස්ත්‍රී පුරුෂාදී සත්ත්ව පුජ්‍යලාදී ගතියුතු දෙයක් සාරයක් නෑ. තියෙනවා නම් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ රූප කොටත්, තේසානෝ මානකා දන්තාදී මේ කුණප කොටත්. මේවා මිසක් එතන ස්ත්‍රියක්ය පුරුෂයෙක්ය සුභය එකක්ය සැප එකක්ය ලස්සන එකක්ය කියලා එහෙම ගන්න දෙයක් නෑ. ගන්නව නම් ගන්නේ විපරීත සංඥා. අසත්‍ය දෙයක් සත්‍ය දෙයක් හැටියට අල්ලා ගැනීම විපරීත සංඥා. ඒ විපරීත සංඥාවෙන් ගන්නවා මිසක් එතන ස්ත්‍රී පුරුෂාදී යමක් නැහැ. තියෙනවා නම් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ ධාතු රූපේම නැන්නම් කේසාලමෝනකා දන්තා කියන මේ කුණප කොටස්. යං දිට්ඨං තන්න පස්සති. යම් මේ රූපාදියක් දැක්කනං ස්ත්‍රී පුරුෂාදී ඒවා ධාතු වශයෙන් හෝ කුණප වශයෙන් හෝ අනිත්‍ය ආදී වශයෙන් දකින්නේ නැද්ද? එහෙම දකින්නේ නැතිනම් අයෝනිසෝ මානසිකාරයෙන් යුක්ත වෙනවා නම් අපස්සං බද්ධතේ මූල්ලෝ ඒ මුලාවට පත්වෙච්ච එක්කෙනා තණ්හාමාන දෘෂ්ටි වශයෙන් බැඳෙනවා. ඒ තණ්හාමාන දෘෂ්ටි වශයෙන් බැඳුනහම ඊළඟට වෙන දේ අහන්න දෙයක් නැහැ. සම්පූර්ණයෙන් මේ සසර දුකේ බැඳෙනවා. සංසාර දුකටපත් වෙනවා සසර දුකේ බැඳෙනවා. බද්ධමාන නමුච්චති. එහෙම බැඳුනයන් පස්සේ ඇයි ගැලවෙනවා කියන එක ලේසි පාසු වැඩක් එහෙම නෙමෙයි. හරිම දුෂ්කර වැඩක් ඒකෙන් ගැලවෙනවා කියන්නේ. මේ විදියට බුදුරජාණන් වහන්සේ චක්කු සෝත ඝාන දිව්වා කාය මන ඇස කන නාසය දිව ශරීරය හිත කියන මේ දොරටු වලින් හැම වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේවා පිළිබඳව නිමිත්ත ග්‍රහණය කිරීම අනුභ්‍යංජන ග්‍රහණය කිරීම නිසා මෙන්න මේ වගේ ආදීනම තියෙනවා කියලා දේශනා කළා. ඒ නිමිති වශයෙන් හෝ අනුභ්‍යංජන වශයෙන් බැඳිලා ඉන්නකොට හිත එක බැඳෙනවා. බැඳුනෑම් පස්සේ කාලක්‍රියා කළොත් එහෙම නිරයට යනවා, තිරිසං ලෝකයට යනවා. මේ දෙකින් එකකට තමයි යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ ආදීනමය දැකලා තමයි මම මහණෙනි මෙහෙම ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරා. ඊළඟට මේකේ ප්‍රතිපදාපත්ත తత్ర භික්ඛවේ සුතමා අරිය ශාවකෝ ඉතිපටි සංචික්කති. සුතවත් ආර්ය ශ්‍රාවකයා යෝගාවචරයා මෙහෙම කල්පනා කරනවා. කොහොමද චිත්තතු තාම තත්තාය අයෝසලාකාය ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතාවි චක්කුන්ද්‍රයන් සම්පලිමට්ටම්. ඒ රත්තුන යකඩකූරකින් ගිනිගෙන දිලසෙන යකරකූරකින් ඇස පිරිමදිනවා කියන එක ඒක තිබියේවා. ඒක තිබිච්චාද අන්දාහං ඉදමේම මනසිකරෝ. ඒකාන්තයෙන් මම මෙන්න මේ විදියට මෙනෙහි කරන්නට. මේ විදියට මෙනෙහි කරන. කොහොමද? ඉති චක්කුං අනිච්චං. මේ ඇස කියන එක අනිත්‍යයි. ඇති වෙනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා. රූප අනිත්‍ය. ඇසට ගැටෙන රූප කියන ඒවා මේවත් අනිත්‍යයි. ඇති වෙනවා නැති වෙනවා විනාශයටපත් වෙනවා. තාවකාලිකයි විපරිණාම ස්වභාවයෙන් යුක්තයි අනිත්‍යයි. චක්කු විඥානං අනිත්‍ය. මේ අසත් රූපයක් නිසා පහළ වෙන චක්කු විඥානය කියන එක ඒකත් අනිත්‍යයි. ඒක වහාම ඇති වෙලා නැති වෙලා යන එක. චක්කු සම්පස්සෝ අනිච්චෝ. මේ චක්කු සම්පස්සේ කියන එකත් අනිත්‍යයි. මේ සම්පස්සේ කියන එකට අපි ස්පර්ශය කියලා ඒක තේරුම දෙනවා. දැන් ඇතම් කෙනෙක් කය හැපෙන දෙයටත් ස්පර්ශය කියනවා. දැන් කායන්ත පරිච්ඡ පොට්ටබ්බේද කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. කය හැපෙන්නේ පොට්ටබ්බය. කය පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු රූප හතරකින් යුක්තයි. පොට්ටබ්බය කියන එක පඨවි තේජෝ වායෝ කියන මේ ධාතු රූප තුනකින් යුක්තයි ප්‍රධානවත්. මේ දෙකයි එකට හැපෙන්නේ. ඒකට ස්පර්ශය කියන නමත් එක නියම අර්ථේ නෙමෙයි එතනේ. පොට්ටබ්බය කියන එකයි නියම අර්ථය. දැන් මෙතන කියන්නේ චක්කු සම්පස්ස ස්පර්ශ වෙන. අසයි රූපයයි චක්කු විඥානයයි මේවා එකට සම්බන්ධ වෙනවා. ඒක තමයි සම්පස්ස කියන්නේ ස්පර්ශ. මේ ස්පර්ශේ නැතිනම් එහෙම ඇස කන්නාසාදී ඉන්ද්‍රයන්ට රූප ශබ්ද ආදී අරමුණු දැනගන්න බෑ, රස මිදින්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් දෙනෙත් අන්ධ කෙනෙකුට, අන්ධයෙකුට එයා අත ගාලා තමයි යමක් තේරුම් ගන්න. ඇස් දෙන්නේ නැහැ, කන ඇහෙන්නේ නැහැ, අත ගාලා තේරුම් ගන්න. එයාට තේරෙන්නේ අර අත ගාපු දේවල් තමයි. අත ගාපු නැති දේවල් තේරෙන්නේ නැහැ. එමනනම් අඳුරේ, අපි අඳුරේ අත ගන්න. ආලෝකයක් නැහැ, අඳුරේ අත ගන්න. අත ගන්නකොට අර අතේ ගෑවිච්ච ස්පර්ශ වෙච්ච දේවල් තමයි අපට වැටහෙන්නේ. ඒ වගේ මේ මනෝ සම්පස්සේ කියන එක. ඒ සම්පස්සෙන් ස්පර්ශ වෙච්ච ඒවා පමණයි අපිට දැනගන්න පුළුවන්. මේ අසත් රූපයත් චක්ක විඥානයත් කියන මේ ඔක්කොම එකට සම්බන්ධ වෙන්නේ ගලපන්නේ සම්පස්සේ කියන එක. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සු. අසත් රූපයත් චක්කු විඥානේ පහළ වෙනව. මේ තුන් දෙනාම එකට සම්බන්ධ කරන්නේ ගලපන්නේ පස්සේ කියන එක. අර අඳුරේ අතගාලා යමක් දැනගන්නවාගේ මේ ස්පර්ශේ ලැබිච්ච අරමුණු පමණයි අපිට දැනගන්නේ. ඒ නිසා ස්පර්ශේ ප්‍රධාන එකක් වෙනවා. චක්කු සම්පස්සෝ අනිච්චෝ. මේ ඥානවන්ත යෝගාවචරය ආර්ය ශ්‍රාවකය මෙහෙම නුවණින් සලකනවා. චක්කු සම්පස්සෝ අනිච්චෝ යම්පිදං චක්කු සම්පස්ස පත්‍යය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං. මේ චක්කු සම්පස්සය ස්පර්ශය නිසා යම් විඳීමක් ඇතිවෙනවා නම් සැප දුක් උපේක්ෂා වශයෙන් ඒකත් අනිත්‍යයි. ඒ සේරම අනිත්‍යයි. ඊළඟට මේ ඥානවන්ත යෝගාමච්චරයා සෝත ඝාන ජීවහා කාය කියන අනිත් හතර පිළිබඳවත් මේ විදිහටම යෝනිසෝ මනසිකාරය යොදන මේ කියාපු ආකාරයටම චක්කුං අනිච්චං කියාපු තැන සෝතං අනිච්චං, ගානං අනිච්චං, ජීවා අනිච්චං, කායෝ අනිච්චං. ඔය විදිහට චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ දොරට පහ පිළිබඳව යෝනිසෝ මනසිකාරයේ පිහිටවන ඒවා අනිත්‍යයි, රූපාදියත් අනිත්‍යයි, චක්කු විඥානාදියත් අනිත්‍යයි, ඒ චක්කු සම්පස්සාදී ස්පර්ශ පහත් අනිත්‍යයි. ඒ ස්පර්ශ නිසා යම්කිසි විඳීමක් සැප දුක් උපේක්ෂා වශයෙන් පහළ වෙනවා නම් ඒවත් අනිත්‍යයි කියලා හිතන් නුවණින් සලකනවා මේ යෝගාවචරය. විදර්ශනා නුවණින් තමයි මේ සලකන්නේ. විදර්ශනා නුවණින් මේ විදියට සලකනවා. චිත්තතාව සුත්තං මේ යෝගාවචරය මෙහෙම කරා මේ සිතනවා, කල්පනා කරනවා. යෝනිසෝ මනසිකාරය අර නින්දට වැටිය මෙහෙම තිබිච්චාවේ අන්දාහං ඉදමේව මනසිකරෝ. මම ඒකාන්තයෙන්ම මේ විදිහට මෙනෙහි කරනවා. කොහොමද ඉති මනෝ අනිත්‍යෝ? මනස අනිත්‍යයි. ධම්මා අනිත්‍යයි. ධර්ම අනිත්‍යයි. මනෝ විඥානං අනිත්‍යං. මනෝ විඥානේ අනිත්‍යයි. මනෝ සම්පස්ස අනිත්‍යයි. මනෝ සම්පස්සයත් අනිත්‍යයි. සම්පිදං මනෝ සම්පස්ස පත්‍යා උප්පද්දති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිත්‍යං. යම් මේ මනෝ සම්පස්ස හේතුවෙන් විදීමක් ඇති වෙනවා නම් සැප දුක් උපේක්ෂා වශයෙන් ඒ තේරම අනිත්‍යයි කියලා මේ යෝගාවචරය මෙහෙම නුවණින් යෝනිසෝ මනස්කාරයෙන් සලකනවා. ඉති මනෝ අනිත්‍ය, මනස අනිත්‍ය, ධම්මා අනිත්‍ය, ධර්ම අනිත්‍ය. මේ ධර්ම කියන එක මොනවද කියලා අපි එක බිලින්ගක් තෝරගන්නට ඕන. ඒ ධම්ම කියන ධර්මායතනය කියන එක තෝරලා තියෙන්නේ කන්දත්තය සුඛම රූප නිබ්බාන වශයෙන් ඒකුණ සත්‍ය ත්‍රිවිධං ධම්මායතනං. කන්දත්තය කියන්නේ වේදනා සංඥා සංස්කාර කියන මේ තුන. වේදනා සංඥාරුන් ඔක්කොම තියෙනවා 52ක්. වේදනා එකයි සංඥා එකයි සංස්කාර 50යි. එතන චාචික 52ක් තියෙනවා. ඒක තමයි කන්දත්තය කියන්නේ වේදනා සංඥා සංස්කාර. ඊළඟට සුකුම රූප ආපෝ ධාතෝ ඉත්‍ති භාව රූපේ පුම් භාව රූපේ ජීවිත රූපේ ආහාර රූපේ හදේ රූපේ පරිච්ඡේද රූපේ කියලා හතක් තියෙනවා. මේ හතටත් කියනවා සුකුම රූප කියලා. එතකොට 52යි 7යි 59යි. ඊළඟට කාය විඤ්ඤාති වචේ විඤ්ඤාති ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා තවත් සුකම රූප පහක් තියෙනවා. ඒ පහත් එකතු වුණාම පස්සේ 59යි 5යි 64ක් වෙනවා. ඊළඟට උපචේ සම්තති ජරතා අනිත්‍යා කියලා සියම් රූප හතරක් තියෙනවා. ඒ හතරත් එක්ක 68ක් වෙනවා. ඉතින් මෙන්න මේ 68 තමයි ධම්මායතනය කියන්නේ. අපි ධම්ම කියලා කතා කරනකොට ඔන්න ඒ 68 තමයි අදහස් කරන්නේ. මෙතන භාවනා වශයෙන් ගන්න නිසා නිර්වාණය ගන්න. නිර්වාණයත් එක්ක 69ක් වෙනවා. ඒකුණ සප්තති විධං කියලා පෙන්වලා තියෙන එක එකක් අඩු 70. 69ක් වෙනවා. අපි මෙතන නිර්වාණයේ අත්‍යර ධම්මහම 68ක් වෙනවා. වේදනා සංඥා සංස්කාර කියන මේ ස්කන්ධ තුනේ 52යි. අපෝ ධාතු ස්ත්‍රී භාව රූපේ කුම් භාව රූපය ජීවිත ආහාර හදේ පරිච්ඡේද කියන මේවත් එක්ක මෙතන 7යි. කාය විඤ්ඤාති වාචේ විඤ්ඤාති ලහුතා මුත්තා කම්මඤ්ඤතා කියලා මෙතන 5යි. උපජේ සන්තති ජරතා අනිත්‍යතා කියලා හතරයි ඔක්කොම 68ක්. මතක තියාගන්න මෙන්න මේ ටික තමයි නිතරම ධර්ම කියලා කියන්නේ. කොහේ ගියත් ධර්මායතනය කියන්නේ මනන්ත පටිච්ච ධම්මේච උප්පද්දති මනෝ විඥානං කියන්නේ ධර්ම කියන්නේ ඕක තමයි. ඔන්න ඔය 68. එතකොට මේ යෝගාමචරයා නින්ද පැත්තකට ගියාවේ ඒකාන්තයෙන් මම මේ විදිහට මෙනෙහි කරනවා මෙසේ මනස අනිත්‍යයි ධර්ම අනිත්‍යයි මනෝ විඥානය අනිත්‍යයි මනෝ සම්පස්සේ අනිත්‍යයි ඒ මනෝ සම්පස්සේ නිසා යම් සැප දුක් උපේක්ෂා කියන වේදනාවක් පහළ වෙනවා නම් ඒවත් අනිත්‍යයි කියලා හිතන් අනිත්‍ය වශයෙන් සලකනවා. ඉතින් යෝගාවචරය තවදුරටත් මේ භාවනා මානසිකාරයේ යෙදෙනම බුදුරජාණන් වහන්සේ වදාරනවා එවං පස්සං භික්කවේ සුතවා අරිය ශාවකෝ චක්කුස්මින්පි නිබ්බින්ද. මෙහෙම දකින්නාවෝ යෝගාවචරය ඇස පිළිබඳව නුවණින් කලකිරීමටපත් වෙනවා. රූපේසුපි නිබ්බින්දති. රූපයන් පිළිබඳවත් නුවණින් කලකිරීම. චක්කු විඥානේ නිබ්බින්දති. චක්කු විඥානේ පිළිබඳවත් කලකිරීම. චක්කු සම්පස්සේපි නිබ්බින්දති. ඒ චක්කු සම්පස්සේ පිළිබඳවත් කලකිරීම. ඒ චක්කු සම්පස්සේ නිසා සැප දුක් උපේක්ෂා වේදනාවක් ඇති වෙනව නම් ඒව පිළිබඳවත් කලකිරීම. නුවණින් කලකිරීම. නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුක්තිති. මේ කලකිරෙනවා කියන්නේ නුවණින් කලකිරීම. ඒක විදර්ශනාව. විරජ්‍යත කියන්නේ මාර්ගය. විරාග කියන්නේ ඵලය. එතකොට විදර්ශනා මාර්ග ඵල වශයෙන් අන්තිම කෙළවරට පැමිණෙනවා මේ යෝගාවචරය. මේ ඇසකනනාසේ ආදී මේ ඉන්ද්‍රියන් අනිත්‍ය ආදී වශයෙන් භාවනා මනස්කාරයේ පැවැත්වීම හේතු කොටගෙන. පින්වත්නි දැන් ඉතින් සෑහෙන කාල සීමාවක් ගත වුණා. මේට වැඩි කාලය ගන්න හැකියාවක් නැහැ. අද ඉතාම වැදගත් ධර්ම දේශනයක් තමයි පැවැත්වුවේ. මේ ශ්‍රද්ධාරයන් පිළිබඳව කෙලෙස් උපදින හැටි, එහෙම ඉපදෙලා හිටන් ඒ තිරිසන් ඒවට යන හැටි ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අගෙනුව කල්පනා කරලා බලලා ධර්මයට අනුව කටයුතු කළා හිටන් යෝනිසෝ මනසිකාරයේ සිහිනුවන පවත්වලා ඒ අස්කන්නාසාදී ඉන්ද්‍රියන්ගෙත් සූපසබ්දාදී අරමුණු ගැටුණාම නිමිත්ත ග්‍රහණ වශයෙන් අනුභ්‍යංජන ග්‍රහණ වශයෙන් නොගෙන ඥාන සම්ප්‍රයුක්තව කටයුතු කළොත් එහෙම ඒ කෙලෙස් නැමැති මාර්ගයට හසු වෙන්නේ නැහැ. එහෙම වුණාම තමන්ට විදර්ශනා ඥාන මාර්ග ඥාන පහළ කරගෙන තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන උතුම් අමා මහ නිවන් දකින්න වාසනාව ගෙන දෙනවා. දැන් ඉතින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් උදාර කුසල බලයෙන් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි.